කල්යාණ මිත්‍රවරුනි, අප අත්දකින කාරණයක් තමයි මේ භාවනාවෙන් අපේ ජීවිතය මටසිලිටු වෙන බව, මෘදු වෙන බව, සියුම් වෙන බව, ජීවිතයේ තියෙන රළු ස්වභාවයන් ක්‍රමයෙන් අඩු වෙන බව. හරියට රළු ලීයක් යතු ගානකොට වැලිකඩ දාසියකින් මදින විට ක්‍රමයෙන් ක්‍රමයෙන් එහි තියෙන රළු භාවය නැති වෙලා එය ඔප වැටුණු මට සිලිටු තත්වයකට පත් වෙනවා. ඒ වගේ මේ භාවනාවෙන් ජීවිතය සියුම් වෙනවා, මට සිලිටු වෙනවා, ලස්සන වෙනවා. දැන් මේ ජීවිතේක තියෙන ලක්ෂණ, ජීවිතේක තියෙන සුන්දරත්වය, ජීවිතේ සෞන්දර්යය භාවනාවෙන් ඔප වැටේ. ජීවිතේක ලක්ෂණයි ශරීරයේ ලක්ෂණයි කියන්නේ දෙකක්. ශරීරය අපිට පුළුවන් ලක්ෂණ කරගන්න, ශරීරය අපට පුළුවන් හැඩවැඩ කරගන්න, ව්‍යායාම මාර්ගයෙන්, විවිධ රසායනික ද්‍රව්‍ය මාර්ගයෙන්, අඳින ඇඳුම් වලින්, පළඳින දේවල් වලින්, විවිධ ක්‍රම වලින්. හැබැයි ශරීරයක් ලක්ෂණ වුණාට ජීවිතයක් ලක්ෂණ වෙන්නේ නැහැ. ඒක ජීවිතයක තියෙන ලක්ෂණ, ජීවිතයක තියෙන රමණීය භාවය, ජීවිතයක තියෙන උපවැටුණු ස්වභාවය එක වෙනම කාරණයක්. එය සම්පූර්ණයෙන්ම රඳා පවත්නේ කෙනෙක්ගේ හදවත, හිතේ. හිත ලක්ෂණද නැද්ද? හදවත ලක්ෂණද නැද්ද? එය හේතු වෙනවා ජීවිතයක ලක්ෂණ හෝ අවලක්ෂණ තීරණය කරන්න. එතන මේ ජීවිතය කියන්නේ ශරීරයටම නෙමෙයි. ජීවිතය කියන්නේ කෙනෙක්ගේ ක්‍රියාපිළිවෙත් වලට, කතා කරන විදිහට, ක්‍රියා කරන ආකාරයට, ප්‍රතිචාර දක්වන විදිහට, නිහඬව ඉන්න ආකාරය, මේ හැම එකකම තියෙන ජීවිතේ. එතකොට කතාව ලක්ෂණ වෙන්නත් පුළුවන්, අවලක්ෂණ වෙන්නත් පුළුවන්. එතකොට ලක්ෂණ කතාවක් කියලා කියන්නේ ලයාන්විතව ඇදලා පැදලා මාධුර්යයකින් කතා කිරීමම නෙමෙයි. ඒ කතාවක් තුළින් දැන් කෙනෙක් කතා කරනකොට ඒ මුවින් පිට වෙන ශබ්දය තව කෙනෙක්ගේ කනකට ඇතුල් වෙනවා. ඒකනේ කතා කිරීම, ඇහුම් කන් දීම කියන්නේ. ඒත් ඒක භෞතික ක්‍රියාවලිය. හැබැයි මේ භෞතික මාධ්‍ය තුළින්, මේ ශබ්දය කියන මාධ්‍ය තුළින් කෙනෙක්ගේ හදවතේ තියෙන ස්වභාවය අනිත් කෙනාගේ හදවතට ගලාගෙන යනවා. අන්න එතනදී කෙනෙකුගේ හිතේ තියෙන සංසුන් භාවය, කෙනෙකුගේ හිතේ තියෙන දයාව, කරුණාව, කෙනෙකුගේ හිතේ තියෙන ඉවසීම, සැලකිලිමත් භාවය, අන්න ඒ වචනයට නගන්නට බැරි, ශබ්දයකින් කියන්නට බැරි, නමුත් ඊටාම වටිනා ඒ හදවතේ ඇති, අන්න අනික් කෙනාගේ හදවතට ඇහෙන්න පටන් ගන්නවා. ඒ ඇහෙන්නේ කනට නෙමෙයි, කනට ඇහෙන්නේ ශබ්ද විතරයි. හැබැයි ඒ ශබ්දයක් එක්ක මිත්‍ර වෙලා සම්මිත්‍රණය වෙලා කෙනෙක්ගේ හිතක ස්වභාවයේ හිතේ තියෙන ලක්ෂණ හෝ අවලක්ෂණ අන්න තවත් කෙනෙක්ගේ හිතකට ගමන් කරනවා. ඉතින් ඒ නිසා තමයි කතාවෙන් පුළුවන් වෙන්නේ කෙනෙක්ව සංසුන් කරන්න. කතාවෙන් පුළුවන් වෙන්නේ කෙනෙක්ගේ අසහනයක් දුරු කරන්න. ඒ නිසා තමයි පුළුවන් වෙන්නේ කතාවක් කරලා කෙනෙක් තුල තියෙන කෝපයක් ඉවත් කරන්න. කතාවකින් පුළුවන් කෙනෙක් තුල තියෙන බියක් පහ කළා. ඒ ශබ්දේ බලපෑමට එහා ගිය අර කෙනෙකුගේ හදවතේ තියෙන ගුණයකට තමයි ඒ කළ හැකි. ඉතින් කෙනෙක් ඉන්නේ බය වෙලා නම් තවත් බය වෙච්ච කෙනෙකුට බෑ මොනවා කිව්වත් ඒ බය නැති කරන්න. මොකද ඒ කතා කරන හැම වචනයකම තියෙන්නේ බිය. ඒක බිය නැති හිතකට තමයි තවත් බිය වුණු හිතක තියෙන ඒ බිය සහ සංත්‍රාසය කතාවෙන් අයින් කරලා දෙන්න පුළුවන්. අඩු කරලා දෙන්න පුළුවන්. එතකොට එක හිතක සිට නිර්භීත භාවයේ ඉදිතර බව අනික් හිත හරහා ගමන් කරනවා. ඒ ශබ්දය කියන මාධ්‍යය භාවිතා කරන්නේ කෝපයට පත් වෙලා ඉන්නවා නම් කෙනෙක් තවත් ඇවිස්සුණු කෙනෙකුට බෑ අරයාගේ කෝපය නැති කරන්න. මොනවා කිව්වත් තව වැඩි වෙනවා. මොකද මේ ලස්සන වචන කියන්න පුළුවන්, මෛත්‍රිය ගැන කතා කරන්න පුළුවන්. නමුත් ඒ වචනයේට ඇතුලෙන් වචනය කියන ලියුම් කවරේ ඇතුලේ තියෙන පණිවිඩේ කෝපයමයි. ඒතර කෝපයක් තමයි මෙතනින් අතෙන්ට යන්නේ. ඒතර වැඩි වෙනවා කෝපය. ලස්සන වචන දන්නේ නැති වුණත් කෝපය නැති හිතකට තමයි තවත් කෝපය තියෙන හිතක ඇති කෝපය අඩු කරන්න නැති කරන්න පුළුවන් වෙන්නේ. දෙයයි ස්වභාවය. කලබල වෙච්ච හිතක් සංසුන් කරන්න පුළුවන්නේ සංසුන් භාවය තියෙන හිතකට විතරයි. ඒත් ඒක ප්‍රාතිහාරයක්. දැන් ওই ප්‍රාතිහාරය ගැන අපි කතා කරනවා. ප්‍රාතිහාරය බලන්න තියනවා නම් හොඳයි කියලා හිතනවා. කාට හරි ප්‍රාතිහාරයක් පෙන්වන්න පුළුවන් නම් අප හිතනවා ඒ තැනැත්තා තාම උසස් කෙනෙක් කියලා. ඉතින් ඔය ප්‍රශ්නය බුදුහාමුදුරන්ගේ කාලෙත් තිබුණා. ඉතින් උන්වහන්සේ ප්‍රාතිහාරයන් වර්ග තුනක් ගැන කතා කරා. පළවෙනි ප්‍රාතිහාරය තමයි ඔය අතුරු දහම් වීම, නොපෙනී යාම, ඔය යම් යම් දේ මැවීම. දැන් මේක පළවෙනි ප්‍රාතිහාරය. එතන බුදුහාමුදුරෝ පවසනවා මෙබඳු ප්‍රාතිහාරයන් කෙනෙකුට තමන්ගේ මනස කිසියම් තත්ත්වයකට පත් කරගෙන කරන්න පුළුවන්. අධිමානසික හැකියාවක් ලබාගෙන එබඳු ප්‍රාතිහාරයන් දක්වන්න පුළුවන්. ඒ වගේම මේ රසායන විද්‍යාව පාවිච්චි කරන්නත් පුළුවන්. හිත දියුණු කරගන්න ඕනේ එබඳු ප්‍රාතිහාරී යම් යම් රසායන විද්‍යාවේ මූලධර්ම, භෞතික විද්‍යාවේ මූලධර්ම පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් එතකොට අර බලන අයට තීරණය කරන්න බෑ මේ ප්‍රාතිහාරය පෙන්වන්නේ හිත දියුණු කරගත්ත කෙනෙක්ද නැතිනම් මේ විද්‍යාව පාවිච්චි කරපු කෙනෙක් රැවටෙනවා. එනිසා ඒ ප්‍රාතිහාරයෙන් මිනිස්සු මනින්න බෑ කියලා. ඊළඟට දෙවෙනි ප්‍රාතිහාරය විදිහට කියනවා මේ අනිත්‍යයේ හිත් කියන්න පුළුවන් ප්‍රාතිහාරය. දැන් ওই ප්‍රාතිහාරයේ වර්ග දෙකම අදත් ලෝකේ තියෙනවා. අපි සාස්ත්‍ර අහන්න යනවා, පේන අහන්න යනවා. එතකොට හිතපු ගමන් නැති තැන් වලින් දුර මැවිලා එනවා. බෙහෙත් වර්ග මැවෙනවා. ඉතින් අපිට ඒක අදාහ ගන්නත් බෑ වගේ. සමහර විට කිසියම් උසස් මනසකින් සිද්ධ වෙන කාර්යයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි විද්‍යාවක් වෙන්න පුළුවන්. ඒවට තමයි විද්‍යා කියලා කියන්නේ. කිසියම් විද්‍යාවක් පාවිච්චි කරලා ඒ දේ කරනවා. ඊළඟ හිත කියන එක. දැන් අපි හිතාගෙන හිතේටම කිව්වා. ඒ ඔක්කොම විස්තර ටික කිව්වා කියලා අපි පුදුමයටපත්. මේ බුදුහාඳුරු කියනවා කෙනෙක් භාවනා කළා චේතෝ පරිය ඥානය පරිචිත්ත්‍ය විඥාන ඥානය ලබා ගත්තාම අනිත් කෙනෙක්ගේ සිත තමන්ගේ හිතින් පිරිසිදු දැනගන්න පුළුවන්. ඒ වගේම එතෙන්ටත් තියෙනවා එහෙම හිත දියුණු කරගන්නේ නැතිව වෙනත් උපක්‍රම පාවිච්චි කරලා ওই গুপ্ত ශාස්ත්‍ර එහෙම පාවිච්චි කරලා අනිත් අයගේ හිතේ තියෙන දේ දැනගන්න පුළුවන් ක්‍රම. එතට තවත් කෙනෙක්ගේ හිතක් කියවන්න පුළුවන් හැකියාව අදිමානසික හැකියාවක්ම නොවෙන්න පුළුවන්. එතනදී කවුරු හරි හරියටම අපේ හිතේ තියෙන දේ කියනකොට අන්න අපිට දැන් තීරණය කරගන්න බෑ මේ තැනත්තා මනස උසස් කරගෙනද මේ ප්‍රාතිහාර්ය පාන්නේ නැතිනම් මොකක් හරි උත්තරවැට්ටියක් පාවිච්චි කළාද. ඉතින් ඒ නිසා ওই ප්‍රාතිහාර්ය වර්ග දෙකම බාල ප්‍රාතිහාර්ය කියලා. ওই ප්‍රාතිහාර්ය වර්ග දෙකම එච්චර උසස් නෑ. මක් නිසාද? එයින් පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මය වෙනස් කරන්න බෑ. ওই ප්‍රාතිහාර්ය දෙකම පාල. එනකොට තුන්වෙනි ප්‍රාතිහාරයක් බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරනවා අනුශාසනා ප්‍රාතිහාරය. අනුශාසනා ප්‍රාතිහාරය කියන්නේ කතා කරලා කෙනෙක්ව වෙනස් කිරීම. හොඳ නරක පෙන්නලා දීලා යමක් කරාම එහි විපාක ආනිසංස පෙන්නලා දීලා හේතු ඵල වශයෙන් තර්කානුකූලව කතා කරලා අන්න පුද්ගලයෙකු වෙනස් කිරීම. පුද්ගලයෙකුගේ චින්තනය වෙනස් කිරීම. ජීවිතේ වෙනස් කිරීම. බුදුහාමරිකන තථාගතයන් වහන්සේ කරන්නේ ඒ ප්‍රාතිහාරියයි. ඒ අමාරුයි. මැජික් පෙන්නන එක ලේසි. හැබැයි කෙනෙක්ව වෙනස් කරන එක අමාරුයි. ලේසි නෑ. මක්නිසාද දැන් තමන්ට ඕනේ වුණත් තමන්ව වෙනස් කරගන්න කොච්චර අමාරුද කියලා බලන්න. ඉතින් තව කෙනෙක් කතා කරලා වෙනස් කරනවා කියන එක ලේසි නෑ. හැබැයි ඒ තමයි වටින්නේ. ඒ තමයි කුසලය. ඒ තමයි නියම සමාජ සේවය. බුදුවරුන් කළේ ඒ අනුශාසනා පාටිහාරය. හැබැයි එපා කිව්වට වැඩක් නෑ. අවවාද දුන්නට වැඩක් නෑ. ඒ වචනයත් එක්ක ඒ තමන් කියන දේ අනිත් කෙනා තුල ඇති කරන්න බලාපොරොත්තු වෙන ස්වභාවය තමන්ගේ හිතේ තියෙන්නට. එතකොට ඒ වචනය විතරක් නෙමේ වචනයත් එක්ක ජීවයක් ගමන් කරන. ඒක අනුශාසනා පාටිහාරය කියන්නේ කතා කිරීමම නෙමෙයි අර තමන්ගේ හිතේ තියෙන කිසියම් ගති ගුණයක් අනික් හිතකත් රෝපණය කිරීම. ඒ වචන කියන මාධ්‍ය භාවිතා කරමින් මෙතනින් අතෙන්ට කිසියම් ගුණයක් කිසියම් සැනසෙල්ලක් බෝ කිරීම. තේලෙන්නේ නැහැ. හැබැයි ඒ තමයි කළ යුතු දේ. ඒ තමයි ප්‍රතිඵලදායි. එතකොට අන්න හිතක තියෙන ලක්ෂණ තවත් හිතකට බෝ කරන්න පුළුවන්. හිතක තියෙන නිවීම තවත් හිතකට බෝ කරන්න පුළුවන්. කතා කරලා ඒ වගේම හැසිරීමෙන් පුළුවන්. හැසිරීමක් මාධ්‍යයක්. ප්‍රබලම මාධ්‍යය තමයි කතා කිරීම. ඒ නිසා මේ ඇහැයි කනයි දෙක ඉතාම වැදගත් ඉන්ද්‍රයන් දෙකක් විදිහට බුදුදහමේ කියනවා. කෙනෙක් වෙනස් කරන්න පුළුවන්නේ ඇහෙනුයි කනෙනුයි විතරයි. කෑමක් දීලා සුවඳක් දීලා මොනවා හරි සීතලක් උණුසුමක් දීලා පුද්ගලයෙකුගේ චින්තනය වෙනස් කරන්න බෑ. ඒ කළ හැක්කේ එක්කෝ ඇහැට පේන විදිහේ හැසිරීමක්. එහෙම නැත්නම් කනට ඇහෙන දෙයකින් විතරයි. එනිසා බුදුරජාණන් වහන්සේ දෙන අවවාදයක් තමයි ඇහැයි කනයි පාවිච්චි කර, තමන්ගේ ඇහැයි කනයි පාවිච්චි කර සත්‍ය අසත්‍ය දෙක වෙන් කරලා අඳුනගන්න. හරියට රන් හංසයෙකුට දියෙන් කිරි වෙන් කරගන්න පුළුවන් වගේ ඇහැයි කනයි දෙක පාවිච්චි කරලා අසාරයෙන් සාරය වෙන් කරගන්න, අසත්‍යයෙන් සත්‍ය වෙන් කරගන්න, අවිද්‍යාවෙන් විද්‍යාව වෙන් කරගන්න. දැන් ওই විදිහට කල්යාණ මිත්‍රවරුනි, අපේ හිත ලස්සන කරගන්න පුළුවන්. හිත ලස්සන වුණොත් අපේ ජීවිතේ ලස්සන වෙනවා. හිත ලස්සන නැත්තම් මොන විදිහේ වියදමක් කළත් ජීවිතේ ලස්සන නැහැ. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් කියපු කතාවක්. උන්වහන්සේ ආරණ්‍යක වගේ වාසය කළේ. ඉතින් උන්වහන්සේට මේ ඒ ආරණ්‍ය ජීවිතයේ පිළිබඳ නැහැ කිසිම රුචිකත්වයක් තිබිලා තියෙන. නගරේ හිටපු කෙනෙක් තමයි මේ මහණ වුණේ තරුණ වයසේදී. ඉතින් මේ ආරණ්‍ය ජීවිතයේ කෙරෙහි නැහැ රුචිකත්වයක්. කම්මැලි, ඒකාකාරී, එහි නැහැ කිසිම සතුටක්. ඉතින් ওই විදිහට මේ උකටලී වෙලා, එපා වෙලා, කිසිම ප්‍රබෝධයක් නැහැ. හරිම අසහනෙන් හිටියේ. ඉතින් මේ එනිසා දෙහෙම දොම්නසටපත් වූ කෙනෙක් ගැන, අවපීඩනයට ලක් වූ කෙනෙක් ගැන අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් දාන්නේ, මූණ හොදන්නේ, රැවුල කපන්නේ, ඇඳුම් පැළඳුම් හොදගන්නේ. ඉතින් ඒ වගේ බොහෝම කිලුටු වුණු සිවුරක් ඒක හොදගන්න ඕනේ කමකුත් නැහැ. ඉතින් ලොකු දොම්නසක ඉන්නේ, මූණ හොදලත් නැහැ, රැවුල කපලත් නැහැ, හිස බාලත් නැහැ. ඉතින් ওই විදිහට ඔහොම ඉන්නකොට මේ කැලේ මේ හාමුදුරුවෝ දවසක් ওই දොම්නසින්ම ඇවිදිනකොට දැක්ක තවත් කුටියක ඉන්න වයසක හාමුදුරු කෙනෙක් බොහෝම ඔත්පල වෙලා, කාගෙවත් පිටක් නැතුව දැන් දවස් දෙක තුනක්ම එක්තැන් වෙලා. ඒ වයසක ස්වාමීන් වහන්සේ අපවිත්‍ර වෙලා තමන්ගේම මල මුත්‍රා වලින් ඒ සයනේ, ඒ කුටියේ සිවුරත් අපවිත්‍රයි. ඉතින් මේ හාමුදුරුවෝ දැක්කහම අර උකටලී වෙලා ඉන්න, දොම්නසට පත් වෙලා ඉන්න තරුණ හාමුදුරුවන්ට ලොකු සංවේගයක් ඇති වුණා. කරුණාවක් ඇති වෙලා මේ වයසක හාමුදුරුවෝ පිරිසිදු කරා. ඒ හාමුදුරුවෝ සිවුර හොදලා දුන්නා. ඒ හාමුදුරුවන්ට කැඳ කෝප්පයක් හදලා දුන්නා. ඒ හාමුදුරුවන්ගේ රැවුල කැපුවා. හිස බාල දුන්නා. ඉතින් ওই විදිහට කළා, ඒ කුටියත් පවිත්‍ර කරලා ඒ ටික ඔක්කොම කරා. ජීවිතේ පළවෙනි වතාවට වෙනදා හිතුවත් කවුරු හරි කිව්වත් පිළිකුල් කරන දෙයක්. එදා කරුණාව නිසා හිතේ ඇතිවෙච්ච බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ඒ ටික කළා. දැන් කළාට පස්සේ අර හාන්තරුන්ගේ හිතේ තිබුණු දොම්නස සම්පූර්ණයෙන් නැති වෙලා කියලා හිතේ ලොකු ප්‍රබෝධයක් ඇති වුණා. ලොකු ප්‍රමෝදයක් ඇති වුණා. කවදාවත් ජීවිතේ එබඳු සතුටක් උන්වහන්සේට ඇති වෙලා නැහැ. හැබැයි උන්වහන්සේ තාම අපිරිසිදුයි. සිවුරක් තාම කිලිටි, රැවුල කපලක් නැහැ, මූණ හොදලක් නැහැ, හිස බාලක් නැහැ. උන්වහන්සේ ඉන්නේ ඒ කායික වශයෙන් ඉතාම අපිරිසිදු අප්‍රසන්න තත්ත්වයක. හැබැයි හිතේ ලොකු ප්‍රසාදයක් ඇති වුණා. ජීවිතේ පළවෙනි වතාවට සුවිශාල ප්‍රීතියක් උන්වහන්සේ අත්දකින්න පටන් ගත්තා. ඒ සතුට කොපමණද කියනවනම් උන්වහන්සේ ඉතිලා තියෙනවා බෝමලුවට ගිහිල්ලා ටිකක් භාවනා කරන්න. ඒ ආරණ්‍යයට ගියත් හරි පළවෙනි වතාවට තමයි හිතිලා තියෙන්නේ එහෙම භාවනා කරන්න. ඉතින් උන්වහන්සේ බෝමලුවට ගිහිල්ලා දැන් භාවනා කරන්න ලෑස්ති වෙනකොට දැකලා තියෙනවා එක අම්මා කෙනෙක් දරුවෙක් එක්ක ඇවිල්ලා බෝධි පූජාවක් කරන්නේ අසනීප වෙච්ච දරුවට. දැන් ඒක දැක්කහම මේ හාමුදුරන්ට හිතලා තියෙන අනේ මට මේ උදව්ව කළා දෙන්න පුළුවන් නම් මේ අම්මා කොච්චර දුකෙන් දින්නේ. ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ එන අයම තමන්ගේ බෝධි පූජාව තියාගන්න එක මෙතන. නමුත් මේ හාමුදුරෝ ඒක බොහොම කරුණාවෙන් කරලා දීලා. අර හිතේ තිබිච්ච සතුට නිසා. ඉතින් මේ අම්මා යන්න ලෑස්තිලා වැඳලා ආන්දරොන්ට පින් දීලා කියලා තමයි ඔබ වහන්සේගේ මූණ හරීම ලස්සනයි. මෙච්චර ලස්සන මූණක් තියෙන හාමුදුරු කෙනෙක් මම ඊට කලින් දැකලා නැහැ. දැන් මේ හාමුදුරන්ට කවුරු හරි එහෙම පළවෙනි වතාවට කිව්වේ. මොකද මේ හාමුදුරු එහෙම ජීවිතේ මෙපා වෙලා වගේ ඉන්නේ කලකිරිලා. මේ රැවුල කපලක් නැහැ, මූණ හොදලක් නැහැ. සිවුරත් ගඳ ගන්න. නාලක් නැහැ. එහෙම මෙහෙම කිසුත් වෙවිලා. මේ ඔක්කොම තියාගෙන මේ අම්මට ඔබ වහන්සේ හරීම ලස්සනයි. ඉතින් මේ අම්මා බෝධි පූජා හතක් කරනවා මේ දරුවා වෙනුවෙන්. යම් ආරාධනා කළා කියලා අනේ හාමුදුරනේ හෙටත් මට බෝධි පූජාව කරලා දෙන්න. ඉතින් මේ හාමුදුර ආපහු කුටියට වැඩම කළා. දැන් අපිට දෙගුණ තෙගුණ වෙලා අර වයසට හාමුදුරුවන්ට උපස්ථාන කිරීමේ සතුට. ඊට පස්සේ මේ අම්මාගේ දරුවා වෙනුවෙන් බෝධි පූජාවක් කිරීමේ සතුට. ඒ සියල්ලටම වැඩිය ලස්සනයි කියලා අහන්න ලැබිච්ච සතුට. ඉතින් දැන් ඒ සතුටින් මේ හාමුදුරුව පහවදා හිතුවා දැන් මං තවත් ලස්සන වෙලා යන්නවා. ඉතින් ඒ නිසා අන්න ඒ මහාන වුණත් හරි පළවෙනි වතාවට රැවුල කැපුවා හාමුදුරුව. ආධුනික හාමුදුරු කෙනෙක් හිසක බෑවා, හොඳට මෑවා, අලුත් සිවුරක් පොරවා ගත්තා, හොඳට සුවඳ තියෙන සබන් ඇඟේ ගාලා සුවඳේන විදිහට ශරීරය හදාගත්තා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා මූණ හැමේ සබන් ගාලා හොඳට ඒ සබන් සුවඳ තියෙන සබන් පැහැය තියෙන්න හදාගෙන පහුවදා ගිහිල්ලා දැන් ආයතර බෝධි පූජාව කළා දුන්නා. එදා ඒ අම්මා බෝධි පූජාවෙන් පස්සේ වැඳලා අර ඊයේ තිබ්බ ලස්සන අද ඔබ වහන්සේ ළඟ නැහැ කියලා හාමුදුරන්ට කිව්වා. ඔබ වහන්සේගේ මූණ අද හරි කැටයි. ඊයේ ඔබ වහන්සේගේ මූණේ තිබිච්ච ලස්සනට මොකද වුනේ? ඒ පස්සේ මේ හාමුදුරුව කුටියට වැඩම කරලා මේ කාරණේ මෙනෙහි කරා. මේ ලස්සන කොහෙද තියෙන්නේ? බාහිර වශයෙන් ඊයේ මං කිසිම ලස්සනක් මගේ තිබුණේ නැහැ. ඉතාම අවලස්සන අප්‍රසන්න තත්ත්වයක මා හිටියේ කායිකව. මූණ හොදලා නැහැ, නාලා නැහැ, රැවුල කපලා නැහැ, කට හොදලා නැහැ, දත් මැදලා නැහැ, ඒ මොනවත් නැහැ. සිවුර හොදලා නැහැ. නමුත් මේ මෑණියන් කිව්වා ඉතාම ලස්සන, ඉතර ලස්සන හාමුදුරු කෙනෙක් මා මීට කලින් දැකලා නැහැ. ඉතින් මා ඒ අප්‍රසන්න සියල්ල ශරීරයෙන් අයින් කරලා ලස්සන කරගෙන ගියාම ඒ අම්මම කියනවා ඔබ වහන්සේ අද හරි කැතයි කියලා. ඒතර මේ ලස්සන කොහෙද තියෙන්නේ? ඊයේ මගේ හිතේ තිබිච්ච ලස්සන අද නැහැ. මේ හාමුදුරුවන්ගේ ජීවිතේ විශාල කඩයිමක් වුණා මේ කමටහනම මෙනෙහි කිරීමෙන්. උනාන්තක තිබිච්ච දොම්නස නැති වුණා. උනාන්තක හිතේ තිබිච්ච උකටලී භාවය නැති වුණා. මහානකම කියන්නේ මොකද්ද? භාවනාව කියන්නේ මොකද්ද? ජීවිතයක ලක්ෂණ කියන්නේ මොකද්ද කියන එක ගැන උන්වහන්සේට අත්දැකීමෙන්ම අවබෝධයක් ලැබුණා කියලා ඒ හාමුදුරුව නිල්ලඹාපු අවස්ථාවක ඒ කාරණය ප්‍රකාශ කළා. දැන් මේ කාරණේ අපි හිතන්න වටින දෙයක්. මේ හිතක් ලක්ෂණ කරගන්න පුළුවන්. ජීවිතයක් ලක්ෂණ කරගන්න පුළුවන්. ඒ ලක්ෂණ තියෙන්නේ හිතේ. ඒ ලක්ෂණ තියෙන්නේ හදවතේ. දැන් අපිට පේනවා සමහර විට අපි හිතනවා හිනා වෙන එක හරීම ලක්ෂණයි. ඇත්ත හිනා වෙන එක ලක්ෂණයි. අඬනවට වැඩිය හිනා වෙන එක ලක්ෂණයි. නමුත් දැක තිබෙනවාද? දැකලා තියෙනවද? බොරුවට හිනා වෙන කෙනෙක් බොරුවට හිතේ ආදරයකින් තොරව හිතේ හිතවත්කමකින් තොරව කෙනෙක් හිනා වෙනකොට ඒ හිනාව ලක්ෂණද? ඒ හිනාව තුළ අපි දකිනවනේ ව්‍යාජත්වයක්. ඒ හිනාව තුළ අපිට පේනවා මවාපෑමක්. ඒක අප්‍රියයි. ඒ ව්‍යාජත්වයේ තේරුම් ගත්ත කෙනෙකුට අර හිනාව කැතයි. ඉතින් හිනාවක් ලක්ෂණද නැද්ද කියන එක හිනාවෙන් කියන්න බෑ. ඒ හිනා වෙන හදවත ව්‍යාජිත අව්‍යාජිත අවංකද වංකද. ඒ වගේම අඬන එක කැතයි, නමුත් බොරුවට අඬන එක දැකලා නැති කෙනෙක් බොරුවට අඬනවා. ඒක හරියම අප්‍රසන්නයි, අප්‍රියයි බොරුවට අඬනකොට. හැබැයි කෙනෙක් සැබවින්ම දුකක් නිසා හැඬෙනකොට ඒ අවංක දුකකට අඬන එකකත් තියෙනවා කිසියම් සුන්දරත්වයක්. අඩුම ගාන ඒකට උදව්වක් කරන්නවත් කෙනෙකුට හිතෙනවා. ඇයි කියලා අහන්න. නමුත් බොරුවට අඬනවා කියලා දැනගත්තාම මේ කරුණාව පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආයෙත් ලස්සන කියන එක අවංකත්වයේ මතයි තීරණය වෙන්නේ. ඒතර මේ ජීවිතයේක ලස්සන කියන එක ජීවිතයේක අවලස්සන. මේ දෙක නිෂ්පාදනය වෙන්නේ කෙනෙක්ගේ හිතක තියෙන ව්‍යාජත්වයයි අව්‍යාජත්වයයි මත. ඒතර ව්‍යාජ වූ හිතක් මොන දෙයකලත් මූණට, ඇඟට, කොණ්ඩෙට ලස්සන වෙන්නේ නැහැ. ඔය රූපලාවන්‍ය පිළිබඳ ජනප්‍රිය ශිල්පියෙක් කුඹුණ ගැහුණාම ඒ භවනාට ආපු වෙලාවක ඉතින් මම ඒ වෘත්තිය ගැන අහලා ඒ මූණේ තියෙන ඕනෑම කැටක් මකලා දාන්න පුළුවන් කිව්වා. ඒ ඊට අවශ්‍ය උපකරණ තියෙනවා, බෙහෙත් තියෙනවා, පාට තියෙනවා, ඕනෑම කැටක් මකලා දාන්න පුළුවන්. ඕනෑම වයසක කෙනෙක් තරුණ කරන්න පුළුවන් කිව්වා. මම තරහා හිතේ තියෙනවා නම් හිතේ තරහ තියෙන කෙනෙකුට මූණට මොනවා හරි දාලා පුළුවන්ද ආදරයක්, මෛත්‍රියක් පෙන්වන්න? ලොකු දුකකින් ඉන්න කෙනෙකුට මූණට මොනවා හරි ආලේප කරලා පෙන්වන්න පුළුවන්ද ලොකු සතුටකින් ඉන්න කෙනෙක්? ඇතර එතුමාට ඒකනම් කරන්න බෑ. මොනවා කරත් ඒකනම් කරන්න බෑ. එහෙම රූපලාවන්‍යයක් තාම හොයාගෙන නැහැ. ඇතර අන්න ඒ රූපලාවන්‍ය තමයි මේ භාවනාවෙන් කෙරෙන්නේ. කෙනෙක්ගේ අපේ සිටිවිලි ලක්ෂණ කරනවා. ඒ ලක්ෂණ මතුවෙන්නේ අව්‍යාජ හදවතකින්, අව්‍යාජ සිතකින්. ඒතර භාවනාවෙන් කරන්නේ තමන්ගේම සිටිවිලි තමන්ම අඳුනාගෙන ඒ සිටිවිලි වල තියෙන රළු ස්වභාවයන්, ඒ සිටිවිලි වල තියෙන නපුරු ස්වභාවයන්, ඒ සිටිවිලි වල තියෙන හිතුවක්කාර ස්වභාවයන් අයින් කරලා දාන්න. ඒව පාවිච්චි කරන්නේ නැහැ. ඒ ඔස්සේ දිගට හිතන්නේත් නැහැ. ඒ එබඳු සිටිවිල්ලක් දෙකක් අපේ මනසට එනකොටම අන්න භාවනා කරන කෙනෙකුට ඒක තේරෙනවා. කොයි වෙලේ හිටියත් මොනව වාහනයක් ඇදෙව්වත් කුස්සිය උයමින් සිටියත් මොනවා කරත් තේරෙනවා. මොකද ඒ ශරීරය වෙනස් වෙනවා. ඒ ශරීරයට හොරෙන් ඔය මොනවත් හිතන්න බෑ. හුස්ම වෙනස් වෙනවා, පපුව හයියෙන් ගැහෙන්න පටන් ගන්න, ඒ ටික වෙනවමයි. ඉතින් අර භාවනාවෙන් ඔබත් මාත්මේ වාඩි වෙලා කරන භාවනාවෙන් දියුණු කරගන්නවා කිසියම් සංවේදීතාවයක්. තතනි භාවනා නොකරන වෙලාවට උනත් ඒ සංවේදීතාවය ක්‍රියාත්මක වෙනවා. එයයි මේ තියෙන ප්‍රයෝජනය. දවසම වාඩි වෙලා ඉන්න බැරි උනත් උදේට ටිකක් වෙලා හරි වාඩි වෙලා හිටියොත් ඒ වාඩි වී සිටීමෙන් ඇති උනාද කිසියම් සිහියක්, අවධානයක්. ඒ අවධානය දවස පුරාම සල්ප මාත්‍රාවකින් හරි පවතිනවා, ක්‍රියාත්මක වෙනවා. ඉතින් අර හිතක් නපුරු වෙන්න පටන් ගන්නකොටම, හිතක් ඇවිස්සෙන්න පටන් ගන්නකොටම ශරීරයට ඒක දැනෙනවා. ශරීරය වෙනස් වෙන්න පටන් ගන්නවා. කතාව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඇවිදීම වෙනස් වෙන්න පටන් ගන්නවා. වාහනේ පදවනකොට ඒ වේගය වෙනස් වෙනවා. හරවන විදිහ වෙනස් වෙනවා. එතකොට අන්න අර සංවේදීතාවයට එය අහුවෙනවා. ඒ දර්ශකයට ඒක වැටෙනවා. පෙන්නුම් කරනවා. ඒක දකින්න පුළුවන්නේ භවනා කරන කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් හැම වෙලේම කවුරු හරි ඉඳලා පෙන්නලා දෙන්න ඕනේ. ඒ තමා තුල මේ දර්ශකයේ ක්‍රියාත්මක කර ගැනීමක් තමයි භවනාවෙන් කරන්නේ. අන්න එතනදී Tamanthම තේරෙනකොට දැන් ශරීරය වෙනස් වෙගෙන යනවා. ඒකට අනිවාර්යයෙන්ම හිත වෙනස් වෙලා කෙලින්ම හිත පේන්න පටන් ගන්නවා ඊළඟට. අන්න එතකොට ඒ හිතේ ඇති කරගෙන ආවනම් කිසියම් කලබලයක් නළු භාවයක් ඒ හිමීට අතාරින්න පුළුවන්. ඒ හිමීට අයින් කරගන්න පුළුවන්. ආපහු හිත අන්න ලස්සන වෙන්න පුළුවන්. නැත්නම් අවලස්සන වෙන්න පුළුවන්. හිත අවලස්සන වෙච්ච ගමන් ජීවිතේම අවලස්සනයි. ලියන්න බලන්න අපි ලිපියක් ලියන්න පටන් ගන්න. හිත ලස්සන නම් තැන්පත් නම් අකුරු කොච්චර පිළිවෙලකට එනවද? තමාගේ සීමාව ඇතුලේ අකුරු හරි පිළිවෙලයි. හැබැයි කලබල ඉඳලා දුක් වෙලා තරහ ගිහිල්ලා බලන්නේ ඔක්කොම වෙනස් අවලස්සනයි. තක්කලි ගෙඩියක් ලුණු ගෙඩියක් කපනකොට උනත් තියෙන එක ලස්සනට කැපෙනවා. එක ගානට එක විදිහට. මේ හැම දෙයකම ලස්සන එන්නේ කල්යාණ මිත්‍රවරුනි හිතේ තියෙන సౌందර්යය උදයි. හිතේ තියෙන මට සිලිටු භාවයේ උදයි. හිතේ තියෙන උපවැටුණු ස්වභාවයේ උදයි. එතකොට උපවැටුණු හිතකට කිසියම් දුරකට මට සිලිටු වුණු හිතකට තමයි පුළුවන් තවත් හිතක තියෙන අවලස්සන අඩු කරලා දෙන්න. තවත් හිතක තියෙන වේගය අඩු කරන්න පුළුවන්නේ නිවුණු හිතකට. තවත් හිතක තියෙන ගින්දර නිවලා දෙන්න පුළුවන්නේ තමනුත් නිවිලා නම් ටිකක් ගන්න. එතකොට භාවනාව කියන්නේ තමන්ට කරගන්න පුළුවන් ලකූම සේවයක්. භාවනාවෙන් විතරයි ලෝකයට හැබෑ අව්‍යාජ සේවයක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර බාහිර ලක්ෂණ කිරීම විතරයි කෙරෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි භාවනාව කියන්නේ තමන්ටත් උදව්වක් කරගනිමින් අනිත් අයටත් උදව් කරන පරාර්ථකාමී ආත්මార్థකාමීම දෙයක් නෙමෙයි පරාර්ථකාමී දෙයක්. අන්න ඒ හැඟීමෙන් පිටික වෙලාවක් භාවනා කරමු. උදේ අවදි වුණු මොහොතේ සිට මේ මොහොත දක්වා කාලය අපි ටිකක් මතක් කරගමු. සිද්ධ වුණු දේවල් ඒ අතර අපේ හිත ඇවිස්සෙන විදිහට අපේ හිත කලබල වෙන විදිහට යමක් වුණා නම් එය ඕනෑකමින් මේ වෙලාවේ මතක් කරගමු. මතක් කරනකොට දැනුත් එහෙම හිත ඇවිස්සෙනවා නම් හිත වේගවත් වෙනවා නම් ඒ බව දැනගන්න එහෙම විශේෂ සිද්ධියක් වුණ නැත්නම් උදේ අවදි වූ මොහොතේ සිට මේ දක්වාම හිත සාමාන්‍යයෙන් සම්පූර්ණ කියන කාරණය දැනගන්න. වෙන විට හිත කලබල වෙන සුළු හෝ සිද්ධියක් තියෙනවා නම් ඒ සිද්ධිය ගැන හිතන්න බලන්න. කලබල නොවන විදිහකට, තරහ ඇති නොවන විදිහකට හිතන්න බැරිද? සිද්ධියට සම්බන්ධ බාහිර පුද්ගලයන් සිටිනවා නම් ඒ අය ගැන හිතන්න බැරිද? තරහ එන්නේ නැතිව දෙන්න හිතට සම්සුන් වෙන්න, ඉඩ දෙන්න හිතට නිවෙන්නට. කිසියම් වූ සම්පූර්ණ භාවයක්, සැහැල්ලුවක්, සැනසෙල්ලක් තමන්ගෙම හිතත් හදවතත් එක්ක භුක්ති විඳිනවද? ඒ සැනසෙල්ල, සැහැල්ලුව, සුවය අපි බෙදා හදාගමු. දන්නා, නොදන්නා, හැම දෙනා එක්කම මා එන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා විවිධ හේතු නිසා අසහනේ දුක් විඳින අය බොහෝමයි ලෝකේ සමාධි අද දවසේ අපට මුණ ගැහෙන හැම දෙනා එක්කම මේ මොහොතේ අපි පෞද්ගලිකව අනුභව කරන මේ සැනසිල්ල හැකිතාක් දුරට බෙදා හදා ගැනීමේ ඒ කාරුණික අධිෂ්ඨානය මේ භාවනාව අවසන් කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.